ගරු භාග්‍යසුයි හේරත් මන්ත්‍රීතුමා, ඔබතුමාට විනාඩි 12ක් කාලයක් ලැබෙනවා.
ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමියනි, අද දින මේ අයවැය විවාදයට සම්බන්ධ වීම ලැබීම සම්බන්ධයෙන් මුලින්ම සතුට වෙනවා. ඒ වගේම මම හිතන්නේ මට ප්‍රථම මේ සභාව ආමන්ත්‍රණය කළ ගරු මන්ත්‍රීතුමාගේ අදහස් සම්බන්ධයෙන්ුත් යම් ප්‍රකාශයක් කළා. මගේ පැහැදිලි කිරීම කළා නම් හොඳයි කියන අදහස් තමයි මට තියෙන්නේ. සාමාන්‍ය රටක අයවැය කියලා කියන්නේ ආණ්ඩුවක් පළවා හැරලා ඊට පස්සේ අලුත් ආණ්ඩුවක් ආවම අයවැය කියලා කියන්නේ ඒ ආණ්ඩුව තනියෙන් කල්පනා කරලා තනියම හිතලා ඒ ආණ්ඩුවේ තියෙන උවමනාවන් ඔක්කොම එක දවසින් එලි කරවා ගැනීම සඳහා ඉදිරිපත් කරන ප්‍රකාශයක් නෙමෙයි. ඒ අයවැය බැඳිලා තියෙනවා මීට පෙර මේ රට පාලනය කරන ලැබූ, ඒ වගේම ප්‍රතිපත්ති සම්පාදනය කරන ලැබූ නායකයින්ගේ ආණ්ඩුවල ගන්නාලද ක්‍රියාමාර්ගත් එක්ක බැඳිලා තියෙනවා. ඔවුන් ගන්නාලද ආර්ථික වැඩපිළිවෙලත් එක්ක බැඳිලා තියෙනවා. ඔවුන් මේ රටේ කරනු ලැබූ ආර්ථික කළමනාකරණයත් එක්ක බැඳිලා තියෙනවා. නැතු අලුතෙන් ආණ්ඩුවක් ආවන් පස්සේ ඒ ආණ්ඩුව මීට පෙර තිබිච්ච සියලුම ආර්ථික කාරණා සාධක කල්පනා නොකර අමතක කරලා හදන්න බෑ. එහෙමනම් අලුතෙන්ම අපිට විශාල ධනයක් එක්ක මෙර අලුතෙන් විශාල ධනස්කන්ධයක් එක රටක් නිර්මාණය කිරීම සඳහා නම් කරන්න පුළුවන්. ඊට මෙහා අතීතයේ සිද්ධ වෙච්ච කාරණා ගැන නොසලකිලිමත්ව කතා නොකරමින් ඉදිරි ආර්ථිකයක් ගැන කතා කරන්න බෑ. ඒ නිසා තමයි අපිට අතීතයේ මේ පාලකීන් විසින් එවැගේම ඔය කතා කරන ලද සමහර මන්ත්‍රීවරු නියෝජනය කරන කණ්ඩායම් විසින් රට පාලනය කිරීමට පාලනය කරන අවස්ථාවේදී ගන්නා ලැබූ ආර්ථික ක්‍රියාමාර්ග කරන ලැබූ ඇතැම් ක්‍රියා සම්බන්ධයෙන් කතා කරන්න වෙන්නේ. ඒ වගේම මේකට කලින් මට හිතෙනවා ඊටත් කලින් ආයෙ කතා කරන්න හිතෙනවා මේ පාර්ලිමේන්තු ඇතුලේ අපි උදේ ඉඳන් හැන්දෑව වෙනකම් බලාගෙන ඉද්දී පේන්න තියෙන භාවිතාව සම්බන්ධයෙන්. විශේෂයෙන් ඔවුන්ගේ වැඩිපුරම කියවෙන දේ තමයි පළපුරුදු අය ගැන සාකච්ඡාවක් නිරන්තරයෙන් මේ දේශපාලන වේදිකාවලත් මේ ගරු සභාව ඇතුලෙත් ඇහෙනවා පළපුරුදු නායකයන් ගැන. පළපුරුද්ද තියෙන්න ඕනේ කියලා. අපි උදේම දකිනවා පළපුරුද්ද තියෙනවා අය කියලා කියාගන්න සමහර අය නැගිටිනවා, පොයින්ට් ඔෆ් ඕඩර් කියනවා, අව්‍යාකූලතාවයක් නිර්මාණය කරනවා, ඒ ව්‍යාකූලතාවෙන් ප්‍රයෝජනයට අරගෙන මාධ්‍යයට යමක් කියාගන්න උත්සාහ කරනවා, තමන් දේශපාලනේ නොනැසී ඉන්නවා බව පෙන්නන්න හදනවා, ගෙදර යනවා. පොයින්ට් ඔෆ් ඕඩර් කියලා කියන එකේ තේරුම හිතන් ඉන්නේ මටත් දෙයක් කියන්න පුළුවන්, කියන්න ඕනේ කියලා කියනවා වගේ අදහසක්. පොයින්ට් ඔෆ් ඕඩර් එක මොකද්ද කියලා අහපුවම මේකට උත්තරයක් දී ගන්න බෑ. ඉතින් ඒකෙන්ම තේරෙන ප්‍රාථමික භාවය අඩුම තරමේ මේ අවුරුදු ගාණක් මේ පාර්ලිමේන්තු ඉඳලා පොයින්ට් ඔෆ් ඕඩර් කියන්නේ මොකද්ද කියන කේව තේරුම දන්නේ නැහැ කියන එක අපිට නම් පිටිපස්සෙන් ඉඳන් බලයිද තේරෙන්නේ. ඒ නිසා මම හිතනවා ඒ තුල ඔවුන් උත්සාහ කරන්නේ අර දේශපාලනේ නොනැසී ඉන්නවා, තමන් පේන්නේ ඉන්නවා කියන උවමනාව සම්පූර්ණ කරවා ගැනීම සඳහා තමයි දඟලන්නේ. ඒ නිසා ඒකට මට වෙලාවකට ලැජ්ජාවකුත් හිතෙනවා. ඊළඟ කාරණේ තමයි ආණ්ඩුව ජාතික ජන බලවේගය ආණ්ඩුව කරනවා කියන බලයට එන්න කලින් කියපු කාරණා, ඒ වගේම කරන්න හිතන් ඉන්න කාරණා ගැන විවිධ විදිහට පැහැදිලි කිරීම දැන් මීට මාට කලින් කතා කරපු මන්ත්‍රීතුමත් කියන්න උත්සාහ කළා. එතුමා කතා වෙනනම් හැබැයි මම මුලමෙදාග ගලපලා බලපුවාම තේරෙන්න එහෙම අයවැයේ තියෙන කිසිදු කාරණයක් පැහැදිලිව නිර්වචනය කරගත්තාය කියන කරන් පේන්න තිබුණා. කෙසේ වෙතත් එතුමාට පැහැදිලි වෙන විදිහට කිව්වා කියලා කිව්ව නිසා මට කියන්න හිතෙන්නේ දැන් අපි ගැන අපි කියන දෙයට අමතරව ඔබ දෙමක් කියන්න උත්සාහ කරන විපක්ෂී ඉන්න අය. නමුත් මම විශ්වාස කරනවා ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට එන්න කලින් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට ආවන් පස්සේ මෙන්න මෙහෙම දේවල් ටිකක් වෙයි කියලා ওই විපක්ෂයේ කණ්ඩායම බොහෝ කාලයක් තිස්සේ කියාගෙන ආවා. එකක් අපි ආවොත් රටේ ආර්ථික කඩාවැටෙනවා, විනාශ වෙනවා, ආගමික අන්තවාදයක් ඇති වෙනවා, ඒ නිසා ප්‍රශ්න ඇති වෙනවා කියලා කිව්වා.
නම කියවුන්නේ නැහැ.
මම කිව්වේ නැහැ. ගරු මෙන්න
කතාව කරන්න ඉඩ දෙන්න.
මීට පෙර කතා කරා ඔබතුමා වෙන්නත් පුළුවන්, වෙන කෙනෙක් වෙන්නත් පුළුවන්. මම නම කතා කළේ නැහැ ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි. නම කතා කළා නම් නම කියන එක පමණින්ම කතා කරන්න බෑ. පොඩ්ඩක් පැහැදිලිව තියෙන්න.
නම කියවුන්නේ
නැහැ. නම කිව්ව පමණින් කතා කරන්න බෑ ගරු නියෝජ්‍ය කාර්යක සභා සභාපතිතුමනි. ඒ නිසා මම කිසිදු ආකාරයක පැහැදිලි කිරීමක් නම කියලා කිව්වේ නැහැ. ඒ නිසා මගේ පැහැදිලි කිරීමට ඉඩ දෙන්න. මේව කාලය ගන්න ගරු නියෝජ්‍ය කාර්යක සභාපතිතුමනි මට ඒ කාලය ලබා දෙන්න. නමක් කියලා කිසිවක් කෝට් කරේ නැහැ මම. නමක් කියලා කිසිවක් මම කෝට් කරලා කතා කරේ නැහැ. ඒ නිසා මං හිතනවා විපක්ෂයේ අලුතෙන් දේශපාලනේ පටන් ගන්න ඕනේ. විපක්ෂයේ දේශපාලනේ පටන් ගන්න ඕනේ මෙහෙම. එකක් තමයි අපි ආවම අපි ආවම රවුල කපයි කියලා බයට රවුල වවන්න දෙන්නේ නැති වෙයි කියලා බයට සමහර අය අපිට ඡන්දෙ දුන්නේ
එතුමාට කතාව කරගෙන ඉඳද
සමහර අය අපිට ඡන්දෙ දුන්නේ ඒ වගේම තමයි වාඩි වෙන්න අපි ආවම පස්සේ දානි හම්බ වෙන්නේ නැති වෙයි කියලා බයට ඡන්දෙ දුන්නේ නැහැ
බයලා දෙන්නම්
ඒ අය ඡන්දෙ දුන්නා ඔය කතා කරන අය අපි ආවම පස්සේ ආර්ථිකේ කඩාවැටේ කියන බයට අපිට ඡන්දෙ නොදී ඔය කියන කණ්ඩායමට ඡන්දෙ දීපු නිසාක් හිටියා අපි ආවම පස්සේ රටේ ලොකු විනාශයක් ඇති වෙයි කියන බයට අපිට ඡන්දෙන දේ ඒ කියන කතාව පිළි අරගෙන ඔවුන් විශ්වාස කරමින් ඡන්දෙ දීපු පිරිසක් හිටියා. දැන් පළවෙනි එක තමයි. දැන් පළවෙනි වැඩේ තමයි අවුරුදු දශක ගාණක් අපි සම්බන්ධයෙන් පවත්වාගෙන ආපු නඩත්තු කරගෙන ආපු මතවාදයක් ප්‍රචණ්ඩකාරීත්වය ගැනත් ආර්ථිකය ගැනත් විවිධ ආගමික අන්තවාදීන් ගැනත් වන්දවාදයන් ගැනත් නඩත්තු කරමින් ආපු මතවාදය බලය අරගෙන පැය 24ක් යන කලින් පරාජයට පත් වුණා. දැන්
රාජ්‍ය සේවකයාට පඩියාව මිලි පිළිබඳව ඔබතුමා මම අයවැය ගැන දන්නේ නැහැ කිව්වනේ ඔබතුමා කියන්න මේ රාජ්‍ය සේවකගේ පඩි වැඩි වීම පිළිබඳව මම කතා කරපේක නිවැරදි වැඩි කියලා එච්චරයි ඔබතුමාගේ ටයිකෝට් එකේ ඇඳගෙන බුද්ධිමතෙක් කියන්නේ වියතෙක් කියන පන්තියක් නොවි පඩි වැඩි වීම ගැන කියන්න
පඩි වැඩි වීම ගැන කියන්න මන්ත්‍රීතුමා අලුත් කාරණා ඉදිරිපත් කරන්න බෑ ඔබතුමා කතා කරගෙන
කවුගේ නම හොඳයි එතකොට දැන් ආගමික අන්තවාදයකට බියේ ආර්ථිකයේ කඩාවැටේ කියන බයට සමාජ ව්‍යාකූලතාවයක් ඇති වෙයි කියන බයට ඒ සම්බන්ධයෙන් පැහැදිලි කරපු ඔය විපක්ෂයේ කණ්ඩායම් විශ්වාස කළ පිරිසක් ඡන්දෙ දුන්නා වුන්ට දැන් ඔවුන්ගේ වගකීමක් තියෙනවා ඒ ඔවුන් විශ්වාස කළ ඡන්දෙ දුන්න අයට පැහැදිලි කරන්න අපි ගැන කතා කරන්න කලින් මුලින් මෙහෙම දෙයක් අපි කිව්වා තමයි හැබැයි උනේ නැහැ ඒකට හේතුව මේක මුලින් පැහැදිලි කරන්න ඕනේ දේශපාලනයට එනවා නම් ඒක තමන් විශ්වාස කරමින් තමන්ට ඡන්දෙ දුන්න පිරිසක් රවුල කපා වවන්න දෙන්නේ නැති වෙයි කියන බයට දානි දී ගන්න දෙන්නේ නැති වෙයි කියන බයට දැන් ඒගොල්ල පැහැදිලි කරන්න ඕනේ විපක්ෂය පැහැදිලි කරන්න ඕනේ අපි මෙහෙම එකක් කිව්වා තමයි හැබැයි ඒක උන් නැත්තේ මේ හේතු නිසා ඒක නොකිය අපි ගැන අනාගතේ පැහැදිලි කිරීම කරන්න ඒගොල්ලන්ට කිසිදු සදාචාරාත්මක අයිතියක් නැහැ අයිතියක් තියෙනවා අපි විපක් ජාතික ජන බලවේගයේ ආණ්ඩුව බලයට එන්න කලින් මෙහෙම කිව්වා තමයි ඒ කිව්ව කතා දැන් වැරදි කියලා බොරු කියලා ඔප්පු වෙලා තියෙනවා ඒකට හේතුව මේක ඒ පැහැදිලි කිරීම කරලා අපේ අයවැය ගැන හරි අපේ භාවිතාවන් ගැන හරි ප්‍රශ්න කළා නම් ප්‍රකාශ කළා නම් මීට වඩා යුක්තිගරුකයි දැනුත් ඇවිල්ලා මෙතන මුලක් මැදක් අගක් නැතුව බොරු කිව්වාය නැත්තම් ස්ථාවරයක් නැහැ කියලා කියව කියව යනවා කොහෙවත් මේ අයවැයේ කිව්ව කතාවක් අරගෙන අයවැයේ තියෙන ප්‍රතිපත්තියක් අරගෙන ඊට කලින් කරපු ප්‍රකාශයක් එක ගලපලා කතා කරන්නේ නැහැ බොරු කිව්වා කිය කියාගෙන යනවා ඒ නිසා තමන් හිතන දේශපාලන වශයෙන් කිසිදු අයිතිවාසිකමක් නැහැ අපිව විවේචනය කරන්නවත් ප්‍රශ්න කරන්නවත් තමන් කරපු බොරුව සමාජයට ඒක කිරීමට හේතුව ගැන කියන්නේ නැතු ඒ වගේම තමයි ඒක අහගෙන ඉන්නවත් මම හිතන්නේ කවුරුත් නැහැ මෙතන කොහොම හරි කමක් නැහැ අපි අපේ මතවාදයක් විතර බලයට එන්න කලිනුත් වර්තමානයේදී කියන්නේ මොකද්ද මේ රට ආර්ථික වශයෙන් නව පරිවර්තනයක් ඕනේ සමාජීය වශයෙන් පරිවර්තනයක් ඕනේ ඒ පරිවර්තනය ඇතුළේ අපි බලය ලබා ගන්න මොහොතේත් පැහැදිලි කරා අපි සියලුම දෙනා එකතු වෙලා කැප කිරීම කරමින් සාමූහිකව මේ රට ගොඩනගන්න ඕනේ අපි කළේ එහෙම පැහැදිලි කිරීමක් අපි වේදිකාවල කියද්දි අපේ වේදිකාව ළඟට එන අපිට ඡන්දය දෙන අපිට සහයෝගය දෙන පිරිසට සහයෝගය දීම රැකියාවක් ලබා ගැනීමට හේතුවක් නෙමෙයි කියලා අපි වේදිකාවල කියද්දි මිනිස්සු තව තව අපි එක්ක එකතු වුණා හැබැයි ඊට කලින් ගස් ගල් ළඟට ගිහිල්ලා කොටකලි සංගහගෙන උසද මිටිද බලබල රැකියා දුන්න මිනිස්සුන්ට මේක පුදුමයි. අපි කියන්නේ මොකද්ද? අපි ගාට ආවට රැකියා දෙන එකට සුදුසුකම නෙමෙයි. එහෙමයි අපේ සංස්කෘතිය අපි පෙන්වුවේ. ඒ වගේම තමයි අපි කිව්වේ සාමූහික එකතු වෙලා මේ රට ගොඩනගමු. ඒ මතවාදය තමයි තාමත් අපි ඉදිරියට අරන් යන්නේ. ඒ නිසා අපි පැහැදිලි කරේ සාමූහිකව කැපකිරීම කරමින් මේ රට නැවත ගොඩනගමු කියලා. නැවත ගොඩනගමු. ඇයි වැටිලා තියෙන නිසා. හැබැයි මේ දැන් අයවැය ගැන කතා කරන අය නැවත කතා කරන්න උත්සාහ කරන්නේ තනි පුද්ගලයෙක්ට මොකක් හරි තියෙන වාසියක් නැත්නම් ගුරු සම විෂමතාවයන් තියෙන්න පුළුවන් එහෙම නැත්නම් වැටුප්පල වෙනස්කම් තියෙන්න පුළුවන් ආයිමත් ආත්මාර්ථකාමීත්වයේ සමාජගත කරලා උත්සාහ කරනවා වුන් මේ අපි ගොඩනගමින් ඇවිල්ලා තියෙන සමාජ මතවාදය එහෙම නැත්නම් අපේ මතවාදය විනාශ කරන මම හිතන්නේ මේ සමාජය ඒකට එකතු නැහැ ඒකට එකතු නැති බව පේන්න තියෙන මේ සභාවට එවලා තියෙන ප්‍රමාණයෙන්ම පැහැදිලි ඒකට ඒ මතවාදයට එකඟ නොවන බව. ඒ නිසා අපි එහෙම තමයි අපේ මතවාදයේ ගොඩනගලා තියෙන්නේ. අපේ ආර්ථික වැඩපිළිවෙලක් තියෙන මේ සාමූහිකත්වයේ පදනම් කරගෙන. අපේ අයවැය ගොඩනගන්නේ මේ සාමූහිකත්වයේ කැපකිරීම පදනම් කරගෙන. මේ රට
කාලාන්තරයේ
ඒ නිසා ඒ ගොඩනැංගීමේ අවශ්‍යතාවය තියෙනවා. ඒ වගේම තමයි මට කලින් කතා කරපු මන්ත්‍රීවරයෙක් කියනවා රටේ ජාතික ආරක්ෂාව ප්‍රශ්නයකට ලක් වෙලායි තියෙන්නේ කියලා. ජාතික ආරක්ෂාව කියන්නේ මොකද්ද කියලාවත් දන්නේ නැහැ. ඒකයි එකකින් පැහැදිලි වෙන්නේ. කොහේ හරි තැනක සිද්ධ වෙන වෙඩි තැරවීමක් තර්ජනයක් තියෙනවා තමයි. හැබැයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සාමාන්‍යයෙන් සැලකන්නේ එක්ක ත්‍රස්තවාදී කණ්ඩායමක් මැදිහත් වෙලා තියෙනවනේ. නැත්නම් අන්තවාදී ආගම්වාදී ප්‍රශ්නයක් මතුවලා තියෙනවනේ. එහෙම නැත්නම් ජාත්‍යන්තර වශයෙන් මැදිහත් වීමක් තියෙනවනේ. එහෙම නැත්නම් ඒ රටේ වෙනත් සමාජයේ වෙන ව්‍යාකූලතාවයක් නිර්මාණය වෙලා තියෙනවනේ. එහෙම නැත්නම් ඒ රටේ ඉන්න ප්‍රභූන් ඉලක්ක කරගෙන සිද්ධ වෙන ඝාතන රැල්ලක් තියෙනවනේ. ඒ තමයි ජාතික ආරක්ෂාවට තර්ජනයක් ලෙස සලකන්නේ ලෝකය. හැබැයි කොහේ හරි සිද්ධියක් වෙලා තියෙනවා ඒ සිද්ධිය ජාතික ආරක්ෂාවට ගලපන්න හදනවා. ජාතික ආරක්ෂාව කියන වචනේ භාවිත කරන්නත් බෑ. ආරක්ෂාවට තර්ජනයක්. මිනිසුන්ගේ ජීවිතවලට තර්ජනයක් තියෙනවා. ජාතික ආරක්ෂාව කියන්නේ එහෙම එකක් නෙමෙයි. ඒ වගේම තමයි අපි ඔය කියන වෙලා තියෙන සිදුවීම් හොයාගෙන බැලුවොත් පෙර පහුගිය දවසක අවාසනාවන්ත විදියට පුද්ගලයෙක් ඝාතනයට ලක් වෙනවා අධිකරණයක් ඇතුලේ. සිද්ධ නොවිය යුතුයි තමයි. හැබැයි අපි දැක්කා ඒ ඝාතනයෙන් පස්සේ ඔහුගේ මරණය ගිනියන්න එන්නේ ඔහුගේ අම්මා අඬා වැළපෙමින් එනවා. ඊයේ දිනේ අපි දැක්කා කෙනෙක් පුද්ගලයෙක් ඝාතනයට ලක් වෙනවා වෙරළකදී. ඔහුගේ අම්මා අඬා වැළපෙනවා. ඔය මියගේ හැම පුද්ගලයෙක් පිටුවස්සේ මාදරණීය අම්මෙක් ඉන්නවා. ඔය මියගේ හැම පුද්ගලයෙක් පිටුවම සහෝදරයෙක් ඉන්නවා, බිරිඳක් ඉන්නවා. ඔවු නඬා වැළපෙනවා. ඒකෙන් කියවෙන්නේ මොකද්ද? මේ හැම මිනිහෙක්ගෙම පවුලක් තිබිලා තියෙනවා. ආදරේ කරුණාවත් එක්ක ජීවත් වෙච්ච මිනිස්සු. කාලාන්තරයක් තිස්සේ ගොඩනැගිච්ච මේ සමාජය ඇතුලේ නිර්මාණය වෙලා තියෙන හැම මිනිස්සු. ආර්ථිකයක්, අධ්‍යාපනයක්, කලාවක්, සාහිත්‍යයක් නැති විනාශ වෙච්ච රටක මේ වගේ සිදුවීම් වෙන්න පුළුවා. ඒ නිසා මේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් නොවුනත් බරින් ගන්න ඕනේ තමයි. හැබැයි එක රැයකින් ඒක විසඳන්න පුළුවන් ප්‍රශ්නයක් නෙමෙයි. ඒ විසඳන්න නැවත මේ කඩාවැටලා තියෙන ආර්ථිකයක්, මේ කඩාවැටලා තියෙන සමාජයක් එකතු වෙලා හිමින් ගොඩනගන්න ඕනේ. එහෙම ගොඩනැගුවම තමයි ඔය කියන රට නිර්මාණය කරගන්න පුළුවන් වෙන්නේ. නැත්තම් කොයි හරි වෙන සිදුවීමක් ඉලක්ක කරගෙන ජාතික ආරක්ෂාවට කියලා තප්පුලන්න හදන සමාවෙන් ඒ ජාතික ආරක්ෂාව කියලා කියන්න උත්සාහ කරන අයට කියන්න තියෙන්නේ නෑ ජාතික ආරක්ෂාව කියන ඊටහා
ගැඹුරු කතාවක්.
ඒ නිසා ඒ විවිධ කතා එකතු කරමින් ආණ්ඩුවට මඩ ගහන්න අස්ථාවර භාවයක් නිර්මාණය කරන්න හැදුවත් කියන්න තියෙන්නේ ඔය කතා වලට එළිය සමාජයේ ඉඩක් නෑ. මේ සභාවේ නම් යම් ප්‍රමාණයකට වෙලාව දෙන නිසා ඉඩක් තියෙනවා මිස එළිය සමාජයේ ඉඩක් නෑ කියන කාරණේ පැහැදිලි කරමින් මානිහෙඩන බොහොම ස්තුතියි.